අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයිබෝන්දුවේ පුතේ සුභ දවසක් වේවා කියලා සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ මගින් විකාශනය වන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ, අද පාඩම ඉදිරිපත් කරන මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හීන්දලී කන්ටු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ, මම අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ පන්ති, කියන්නේ 10 පන්තියේ 14 වෙනි පාඩම පටිච්ච සමුප්පාද න්‍යාය හැඳින්ගමු කියන පාඩම. ඉතින් දුවේ පුතේ, ඔබ දන්නවනේ අගසව් දෙනම ගැන. කවුද අගසව් දෙනම කියන්නේ? සර්ජුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් දුවේ පුතේ, මේ දෙදෙනාගේ ගිහි කල නම් දෙක තමයි කෝලිත උපතිස්ස කියලා. මේ දෙන්න ගිහි කාලේ හොඳ යාළුවෝ දෙන්නේ. ඉතින් මෙන්න මේ කෝලිත උපතිස්ස කියන යාළුවෝ දෙන්න දවසක් ගිරග්ග සමජ්ජ කියන නාට්‍යයක් බැලුවා. මේ නාට්‍ය බලලා ඒ දෙන්නට ගිහිගෙයි ගැන කලකිරීමක් ඇති වුණා. ඊට පස්සේ මේ යාළුවෝ දෙන්න කතා කරගත්ත, අපි මේ සරු දහමක් හොයලා හොයාගෙන යමු කියලා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් දහමක් හොයාගෙන යමු කියලා මේ දෙන්න සාකච්ඡා කරගත්තා, කතා කරගත්තා. එහෙම කතා කරලා මේ දෙන්න ඇවිදගෙන ගියා. මෙහෙම යද්දී මේ කොලිත උපතිස්ස කියන දෙදෙන්නට හමු වෙනවා සංජය කියලා පරිබ්‍රාජකේ. ඉතින් මෙන්න මේ සංජය පිරිවැජියාගේ යටතේ ශිෂ්‍යය දෙන්නෙක් හැටියට මේ දෙන්න හිටියා. ඊට පස්සේ ටික කාලෙකදී සංජය පිරිවැජියාගෙන් ඉගෙන ගන්න තිබුණු දහම උපතිස්ස පරිබ්‍රාජකයා සහ කොලිත පරිබ්‍රාජකේ කියන දෙන්න ඉගෙන ගත්තා. ඊට පස්සේදී දැන් මෙතන තවදුරටත් ඉඳීම පලක් නොවන බව වටහාගෙන මේ දෙන්න යනව වෙනත් ගුරුවරයෙක් හොයාගෙන. ඊට පස්සේ මේ දෙන්න පාරවල් දෙකකින් ගමන් කරනවා. කතා කරගන්න මුලින්ම ඉස්සෙල්ලාම සරු දහමක් හොයාගත්ත කෙනා අනිත් කෙනාටත් දන්වනවා කියලා. ඉතින් මෙහෙම යද්දී උපතිස්ස කියන පරිබ්‍රාජකතුමාට හමු වෙනවා අස්සජි මහරහතන් වහන්සේ. ඊට පස්සේ උපතිස්ස පරිබ්‍රාජකතුමා අස්සජි මහරහතන් වහන්සේ අස්සජි තෙරණුවන්ගෙන් අහනවා මෙහෙම, ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙක් උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ කියලා. එතකොට මෙහෙම අස්සජි තෙරණුවන්ගෙන් අහනම උපතිස්ස පරිබ්‍රාජකයා ඇහුවම මේකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කුමක්ද කියලා අස්සජි මහරහතන් වහන්සේ ඉතා කෙටියෙන්ම මෙහෙම පැහැදිලි කරනවා මේ ගාථාවකින්. යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. ඒකේ අදහස තමයි හේතුවකින් උපදින යම් ධර්ම කෙනෙක් වෙද්ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එයද දේශනා කළහ. මහා ශ්‍රමණ වූයේ තථාගතයන් වහන්සේ මෙබඳු දේශනාවක් කරන්න කියන එක තමයි ඒ ගාථාවේ අදහස. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ගාථාව අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරද්දී මුල් පද දෙක අහලා උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් ඵලයට පත් වුණා. එතකොට දැන් ඒ කියන්නේ එච්චර ඉක්මනින් මේ ගාථාවේ මුල් දෙපදේ අහලා සෝවාන් වෙන්න නම් මේ ගාථාවෙන් සඳහන් වෙන ධර්මය කෙතරම් උතුම්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ කියන්නේ ඒ වගේ පරිවර්තනයක්, ඒ කියන්නේ සෝවන් වෙන්න හැකියාව ලැබුණේ මේ දහමේ අර්ථය ගැන යම්කිසි අවබෝධයක් උපතිස්ස පරිබ්‍රාජකතුමත් ඇති කරගත්ත නිසා. ඒතර මේ ගාථාවේ එන හරය තමයි පටිච්ච සමුප්පාද ධර්මය. මොකද පටිච්ච සමුප්පාද ධර්මය තව නමකින් කියනවා නම් බෞද්ධ හේතුඵල ධර්මය, නැත්නම් හේතුඵල දහම. එතකොට මෙන්න මේ හේතුඵල ධහමට අනුව තමයි ලෝකයේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. පුජ්‍යල වස්තු, සිද්ධි ආදී වශයෙන් දකින මේ සියලුම දේවල්, සියලුම අය, මේ ඒ හැම දෙයක්ම, හැම දෙයක්ම හැම කෙනෙක්ම ගත්තම මේ කිසිම දෙයක ස්වාධීන බවක් නැහැ. ඒ කියන්නේ තනි ක්‍රියාකාරීත්වයක් නැහැ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් තොර බවක් නැහැ. එහෙනම් මේවා එක්කිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ කියන්නේ එකකට සාපේක්ෂ නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා මේ දේවල් තුල. එතකොට එhmenam බුදුදහම කියන්නේ යමක් ඇති වෙන්න තවත් හේදයක් නැත්නම් දේවල් කීපයක් බලපානවා කියලා. කියන්නේ යම් කිසි දෙයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්, නැත්නම් හේතු ප්‍රත්‍ය කියලා කියනවා, නැත්නම් හේතු කීපයක් කියලා කියනවා. යමක් ඇති වෙන්න හේතුවක් හෝ හේතු කීපයක් බලපාන බව බුදුදහමේ සඳහන් වෙනවා. එhmenam ඒ හේ බලපාන යම් කිසි දෙයක් ඵලයක් ඇති වෙන්න, ඒ කියන්නේ යමක් ඇති වෙනවා, ඇති වෙන ඒ දෙයට කියනවා යම ඇති වෙනවයි කියලා. ඒ ඇති වෙන දෙයට කියනවා ඵලය කියලා. ඇති වෙන්න බලපාන දෙයට කියනවා හේතුව කියලා. ඒක තමයි හේතුඵල ධහම කියලා කියන්නේ. ඒතොර ඒක තමයි අර ගාථාවෙන් දේශනා කරේ බුදුදහමේ හරය හැටියට. එතකොට එහෙමනම් දුවේ පුතේ හේතුව නිසා, අපි කියෝනේ හේතුන් නිසා තමයි සියල්ලම හටගන්නේ. එහෙනම් හේතුව නැති වෙනකොට මේ සියලු දේවල් නැති වෙන පුළ. ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්න දෙය හේතුව නැති වුණාම නැති වෙලා යනවා. ඒක බුදුදහමේ සඳහන් වෙනවා හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා. ඒ කියන්නේ හේතුවකින් හටගත් යම් ඵලයක් තියෙනවා නම් ඒ හේතුව නැති වුණාම ඒ හටගත් දෙය නැති වෙනවයි කියන තමයි ඒකේ අදහස. එතකොට එහෙනම් එකෙන් පැහැදිලි වෙනවා හේතුකින් හටගන්න ඕනම දෙයක් ඒ හේතුව නැති වුණාම නැති වෙනවයි කියන එක. ඒතර අපි උදාහරණයක් හැටියට ගනිමු. ගහක් නැත්නම් පැලයක් ඇති වෙන්න ඵලය කියලා ගනිමුකෝ, පැලය කියන එක. ඒතර ඒ ගස ඇති වෙන්න නැත්නම් ඒ පැලය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ ප්‍රධාන හේතුව තමයි බීජය. බීජ අපි හිතමු උදාහරණ අඹ පැලයක් කියලා. එතකොට නම් අඹ පැලයක් හටගන්න අඹ බීජය නැත්තම් අඹ ඇටය තමයි ප්‍රධාන හේතුව. ඊට පස්සේ හේතු ප්‍රත්‍යයන් කියන්නේ ඊට අමතරව වෙනත් හේතු කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනත් හේතු තමයි පස, ජලය, හිරුවෙලිය, පොහොර, අන්නේ දේවල් වල එකතුවක් හැටියට ඒවා හේතුවෙන් තමයි අඹ පැලේ, අපි ගත්ත උදාහරණය අඹ පැලේනේ, අඹ පැලේ කියන ඵලය ලැබෙන්න අර හේතු සහ හේතු ප්‍රත්‍යයන් බලපෑවා. එතකොට හේතුවේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන දෙය නැත්නම් හැටගන්න දෙයට කියනවා අපි ඵලය කියලා. එතකොට ඒ ඵලයට බලපාන දෙයට අපි කියනවා හේතුව කියලා. ඒකයි අපි හේතුඵල සම්බන්ධතාවය කියලා කියන්නේ. එහෙනම් දැන් අපි හිතමු හේතුව නිසා අපි කියුණේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. අපි කිව්ව හේතුවකින් හටගත් දෙය හේතුව නැති වුණාම නැති වෙලා යනවායි කියලා. එhmenam අපි කිව්ව අඹ පැලේ හටගන්න අඹ බීජය නැත්නම් අඹ ඇටය තමයි ප්‍රධාන හේතුව කියලා. එhmenam දුවේ පුතේ මේ අඹ ඇටය තිබුණේ නැත්නම් අඹ ඇටයක් තිබුණ නැත්නම් අතර අඹ පැලේකුත් නැහැ. එහෙනම් හේතුව තමයි අඹ ඇටය, ඵලය තමයි අඹ පැලේ. එහෙනම් හේතුව නැති වුණු කල්හි ඵලයක් නැත කියන එක ඔබට ඒ අනුව පැහැදිලි වෙනවා ඇතිනේ. එදෙමනම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා මේවා අතර. එතකොට ඔබට පැහැදිලි වුණා පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල ධහම කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල ධහම කියන එකෙන් කියවෙන්නේ හේතුඵලනේ, සහේතුක බව නැත්නම් හේතු සහිත බව. එහෙම නැත්නම් අහේතුක නොවන බව. ඒ කියන්නේ ලෝකේ පවතින අපි කලින් කිව්වාගේ වස්තුන්, පුජ්‍යලයන්, සිද්ධි ඕනමේ ඕනෑම දෙයකට හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපි හිතමු ඕන සමහර අවස්ථාවෙදී ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා ඇවිල්ලා කියන කිසිම හේතුවක් නැතුව මෙයා මට ගැහුවානේ. එතකොට එතෙන්දී එමනම් හේතුවක් නැතුව ගහන්නේ නැහනේ, මොකක් හරි හේතුවක් ඇති වෙනවා. එතකොට ඒ වගේ කතාවල්දී කියනවා ගින්නක් නැතුව දුමක් නැගෙන්නේ නැහැ කියලා නිකන් වහරේ තියෙනෝනේ ජනතාව අතර අදහසක් තියෙනවා. ඒ කියන්නේ එතන ඒ ව්‍යංගයෙන් කියවෙන්නේ හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන එක. එතකොට එහෙමනම් ඕනම දෙයක් කර ඒ සිද්ධියක්නේ මම කතා කරේ, රණ්ඩු වුණා ගැහුව නැත්නම් ඒක සිද්ධියක්. එතකොට පුජ්‍යලේඛ හටගන්නත් නැත්නම් ගසක් හටගන්නත් මේ හැම දෙයකටම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එමනම් දුවේ පුතේ මෙන්න මේ හේතු ප්‍රත්‍ය සම්බන්ධ නැත්නම් හේතුඵල දහම නැත්නම් පටිච්චසමුප්පාදය ගැන කියද්දී වැදගත් වෙනවා පටිච්චසමුප්පාද න්‍යාය. ඒ කියන්නේ ඒකට කියනවා ප්‍රතිත්‍ය සමුප්පාද න්‍යාය කියලා. එතන බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද න්‍යාය මෙන්න මේ ආකාරයෙන් දේශනා කළා තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පවජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒ කියන්නේ පාලියෙන් ඒ සඳහන් කරේ මේක සිංහලෙන් ගත්තම මෙය ඇතිකල්හි මේවේ. ඉමස්මින් සති ඉදං නහෝති කියන එකේ අදහස මෙය ඇතිකල්හි මේවේ. ඉමස්ස උප්පාදා ඉදං උපපජ්ජති. ඒ කියන්නේ මෙය ඉපදීමෙන් මෙය උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැතිව යාමෙන් මෙය නැතිව යයි කියන අදහස් තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට මේ අනුව තමයි එහෙමනම් පටිච්චසමුප්පාද න්‍යාය කියවෙන්නේ. මේකට අපි ඔබට පැහැදිලි නැතුව ඇති මේ ඇතිකල් හිමේ වෙයි එහෙම කිව්වට පැහැදිලි මදි ඇති මං හිතන්නේ. අපි පුංචි උදාහරණයක් ගනිමුකෝ. අපි හිතමු තණ්හාව සහ තණ්හාව හේතුවෙන් දුක ඇතිවන ආකාරය ගැන ගනිමුකෝ. එතකොට එහෙමනම් තණ්හාව ඇතිකල්හි දුක වෙයි. උදාහරණයක් මේ අපි ගත්තේ. එතකොට තණ්හාව ඇතිකල්හි දුක වෙයි. තණ්හාව ඉපදීමෙන් දුක උපදී. තණ්හාව නැතිකල්හි දුක නොවේ. තණ්හාව නැතිව යාමෙන් දුක නැතිව යයි. දැන් අපිට ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන්. එතකොට අන්නේ ආකාරයෙන් තමයි. නැත්තම් තාවිදයෙන් අපි උපකරණයක් අරගෙන කියනවනම් අපි හිතමු තරාදියක්. සාමාන්‍ය තරාදියේ තට්ටු දෙකම සමානව තියෙන ඔබ දකින්න. තට්ටු දෙක සමානව තියෙනෝනේ. එතකොට අපි හිතමු අපි ඔසවන එක පැත්තක් නැත්තම් එක පැත්තක් ඉස්සුනොතින් එතකොට මේ අනිත් පැත්ත පහත් වෙනවා. එතකොට ඒක එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ඇතිකල්ලි මේ වේගෙන එහෙනම් තට්ටුවක් ඉස්සුණු කල්ලි අනිත් එක පහත් වෙනෝනේ. එතකොට ඒ වගේ ඒ අර එහෙනම් ඉස්සුණු හේතුව නිසා තමයි අනිත් එක පහත් වුනේ. අන්න ඒ වගේ එතකොට ඒකට හේතු ඵල සම්බන්ධතාවයත් ඒකේ තියෙනවා. එතකොට අපි තාවිදයක් ගන්නවා නම් අපි හිතමු පහන සහ ආලෝකය ගත්තොත් එතකොට පහන ඇතිකල්හි නැත්තම් පහන ඇතිකල්හි තමයි ආලෝකය. පහන එකකොට මෙතන පහන් සිලනේ, පහන් සිල් පහන තියෙන පහන් සිලනේ, පහනේ පහන් සිල ඇතිකල්හි ආලෝකය ඇති වෙයි. ඒ වගේම පහන ඉපදීමෙන් පහන කියලා මෙතන කියන්නේ අපි පහන් දැල්ලත් එක නැත්තම් පහන් සිලත් එක පහන ඉපදීමෙන් ආලෝකය උපදී. ඊළඟට පහන නැතිකල්හි ආලෝකය නැති වෙයි. ඊළඟ පහන නැතිව යාමෙන් ආලෝකය නැතිව යයි. ඉතින් මේ ආකාරයෙන් ඕනම උදාහරණයක් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් පටිච්ච සමුප්පාදය කියලා. එතකොට මේ ලෝකේ පවතින ඕනම ගැටලුවක් දිහා වුණත් මේ ආකාරයට බලන්න පුළුවන්. එතකොට ගැටලුවට හේතුවක් තියෙනවා. එහෙනම් ඒ ගැටලුවට මුල් වුණු හේතුව. එහෙනම් ගැටලුවට මුල් වුණු හේතුව ඇතිකල්හි තමයි ගැටලුව ඇති වෙන්නේ. මේ ආකාරයෙන් අපි මේ පාඩම ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාද න්‍යාය ඇසුරින් ගැටලු විසඳගන්නේ කොහොමද කියන එක. එතකොට අපි හිතමු ක්‍රෝධය ඉපදුනොත් තමයි වෛරය උපදින්නේ නේ. ක්‍රෝධය ඇතිකල්හි වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඉපදුණු තින් වෛරය ඉපදෙනවා, ක්‍රෝධය නැති වුණු තින් වෛරය නැති වෙනවා, ක්‍රෝධය නැති වෙලා ගියෝ තින් වෛරය නැති වෙලා යනවා. ඕනම දෙයකට පටිච්චසමුප්පාද න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයකට. සමාජයේ ගැටලු, විවිධ ගැටලු පටිච්චසමුප්පාද න්‍යාය අනුව විසඳ ගන්නත් පුළුවන්. ඒ වගේම විවිධ ගැටලු වලට හේතුව අවබෝධ කරගෙන හේතුව නැති කර ගැනීම තුළනුත් අපට අපේ ගැටලු විසඳ ගන්න පුළුවන්. අපි බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කළ දෙනවා කියන පටිච්ච සමුප්පාදය අසුරින් දේශනා කළ කියන දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම වැඩි වෙනවා. දිලිඳුකම වැඩි වෙනකොට හොරකම වැඩි වෙනවා. හොරකම වැඩි වෙනු නිසා අවියායුධ වැඩි වෙනවා. අවියායුධ වැඩිවීම නිසා ජීවිත හානි වැඩි වෙනවා. ඒක ඒ දිගට ඒක පැවැත්වෙන හේතු වෙන ආකාරය මෙන්න මේ හේතුව නිසා තමයි මේ ඵලය කියලා පටිච්චසමුප්පාදය අර විස්තර වෙලා නැහැ ඔබට. 11 තමයි එක තියෙන්නේ. නැත්නම් ඒකේ තියෙනවා අවිද්‍යාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥාන, විඥාන ඔය විදිහට තියෙන එක තමයි. ඒ වගේ ගැටලු මෙහෙම වෙනවයි, මේක හේතුවෙන් මේ ඇති වෙනවයි කියන එක තමයි මේ උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. දුප්පත් අය ධනෙ නොදීම නිසා දිලිඳුකම වැඩි වෙනවා, දිලිඳුකම වැඩිවීම නිසා හොරකම වැඩි වෙනවා, හොරකම වැඩිවීම නිසා අවියායුධ වැඩි වෙනවා, අවියායුධ වැඩිවීම නිසා ජීවිත හානි වැඩි වෙනවා. එතකොට එහෙමනම් මේක අනිත් පැත්ත ගත්තාම එහෙමනම් අපිට මේ ගැටලු විසඳ ගන්න නම් දුප්පත් අයට ධනෙ දුන්නොතින් දිලිඳුකම අඩු වෙනවා. දිලිඳුකම අඩු වුණාම හොරකම අඩු වෙනවා, හොරකම අඩු වුණාම අවියායුධ අඩු වෙනවා, අවියායුධ අඩු වුණාම ජීවිත හානි වීම අඩු වෙනවා. ඒ ආකාරයෙන් ගැටලු විසඳ ගන්නත් මේ පටිච්චසමුප්පාදයේ ඇසුරින් පුළුවන්. ඒ වගේම පටිච්චසමුප්පාද න්‍යාය ඇසුරිනුත් අපට ගැටලු විසඳ ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, අපි මේ පාඩම ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට අපට ඇතිවන ගැටලු පටිච්චසමුප්පාද න්‍යාය ඇසුරු කරගෙන විසඳ ගන්න එක. ඒතර බුද්ධිමත්ව අපට ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. නැත්තම් සමහරලාදී අපි හිතමු ඔබට පන්තියේදී වෙන්න පුළුවන්, ගෙදරදී වෙන්න පුළුවන්, වෙනත් ස්ථානයකදී වෙන්න පුළුවන්. ඒතර ඔබ ගැටලුව ගැන හිතන්නේ නැතුව ඒකට ක්ෂණික පිළියම් යොදන්න ගියොත් බුද්ධිමත්ව නොහිදා ඒකට විසඳුම් හොයන්න ගියද සමහරට අසාර්ථක වැරදි විසඳුම් ලැබෙන්න පුළුවන්. ඕනම දෙයකදී එහෙනම් හේතුව හොයල් මුලින් ඕනම දෙයකට හේතු හොයන්න පුළුවන්. අපි හිතමු පන්ති ඉනෝ දඟකාර ළමයෙක්. ඒතොර අපි මේ දඟකාර ළමයා දඟ කරනවයි කියලා ඒ ළමයාට අපි දඬුවම් කරලා හෝ ගුරුවරු ලවා දඬුවම් කිරීමට වඩා අපි එහෙමනම් මේකට හේතුව, මේ ළමයා දඟකාර වෙන්න හේතුව මොකද්ද කියලා දඟකාරකම කියන ඵලය ලැබෙන්න හේතු උණු කරුණු මොනවද කියලා හොයාගත්තනම් ඒ දරුවාගේ දඟකාරකම් නැති කරගෙන ඔබේ පන්තිය දරුවෙක් නම් එතකොට ඔබට ඒ දරුවත් එක්ක සහයෝගයෙන් සුහදව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි දුවේ පුතේ කියන්නේ මේ හේතුඵල ධම නැත්නම් පටිච්චසමුප්පාද මූල සූත්‍රය ඇසුරු කරගෙන අපට ගැටලු විසඳ ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන එක. අපි හිතමු දැන් ඔය වර්තමානයේ උග්‍ර වෙච්ච ගැටලුවක්නේ කොරෝනා කියන එකනේ. එහෙනම් ඒකතර අපට පුළුවන් පටිච්චසමුප්පාද න්‍යාය ඇසුරින් ඒකත් අපිට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට අපි හිතන කොවිඩ් වෛරසය ඇතිවීමෙන් කොරෝනා ඇතිවේ. මේ කොවිඩ් වෛරසය ඉපදීමෙන් කොරෝනා උපදී. එහෙනම් කොවිඩ් වෛරසය නැතිවීමෙන් කොරෝනා නැතිවෙයි. කොවිඩ් වෛරසය නැතිව ගිය කල්හි කොරෝනා නැති වෙයි. එහෙමනම් අපි ඒකෙදි ගන්න ඕන මොකද්ද හේතුතර මේකේ මූල හේතුව වෙලා තියෙන්නේ කොවිඩ් වෛරස. එහෙමනම් අපි මුලින්ම බලන්න ඕන මෙන්න මේ වෛරසය අපි තුල ඇති නොවන ආකාරයට, අපට ඒකෙන් හානියක් නොවන ආකාරයට අපි වගකීමෙන් යුතුව කටයුතු කළා, සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව කටයුතු කරලා කිරීම තුළින්. එතකොට එහෙනම් කොවිඩ් වෛරසය කියන හේතුව නැති කරගෙන කොවිඩ් කියන ඵලය නැති කරගන්න පුළුවන්. ඉතින් මේ සමාජයේ ඕනම ගැටලුවකදී එහෙමයි. එතකොට එහෙමනම් අපි හිතමු මේ අපිට පහුගිය කාලේ අහන්න ලැබුණ කොවිඩ් වලින් මරණ සංඛ්‍යාවක් වෙද්දී ඊටත් වඩා මරණ සංඛ්‍යාවක් ඩෙංගු වලින් මිය යනවා කියලා. එහෙමනම් එතකොට ඒකටත් හේතුව දුවේ පුතේ අපේ නොසලකිල්ල. එතකොට මෙහෙම ඩෙංගු වලින් මරණ බහුල වෙන්න හේතු වෙලා තියෙන්නේ ඩෙංගු මදුරුවන් බෝවීම නිසා. ඕක දුවේ පුතේ අපේ පාසල් වල වෙන්නත් පුළුවන් නේ. පාසල් වල ඩෙංගු මර්ධන කමිටු තියෙනවා. එතකොට ඩෙංගු මදුරුවෝ බෝවීම වළක්වන්න විවිධාකාරයේ කටයුතු කරනවා. එතකොට එහෙමනම් අපි මේ ඩෙංගු සම්බන්ධවත් පටිච්චසමුප්පාද න්‍යායට අනුව බලන්න පුළුවන්. එහෙමනම් එතකොට අපිට ගන්න පුළුවන් ඩෙංගු මදුරුවන් නැති කල්හි ඩෙංගු රෝගය ඇතිවේනේ. ඩෙංගු මදුරුවන් ඉපදීමෙන් ඩෙංගු රෝගය උපදී. ඩෙංගු මදුරුවන් නැති කල්හි ඩෙංගු රෝගය නැතිවේ. ඩෙංගු මදුරුවන් නැතිව යාමෙන් ඩෙංගු රෝගය නැතිව යයි. එහෙනම් ඩෙංගු මදුරුවන් ගැන අපි එතන විග්‍රහ කරේ නැත්නම් ඕක අපිට පරිසරය පිරිසුදු වීමෙන් කියලාත් ගන්න පුළුවන්නේ. පරිසුදු පිරිසුදු වීම ඇති කල්ලි කියලාත් කොහොම හරි අපට දැන් ඔය ඩෙංගු කියන උවදුර උනත් නැති කරගන්න පුළුවන්. ඒ බහුලව දැන් ගොඩක් තැන්වල වෙහි කාලයට එහෙම ඩෙංගු රෝගය උග්‍ර වෙලා තියෙනවා. ඩෙංගු රෝගයෙන් මිනිස්සු මැරෙනවා. ඉතින් ඒව නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඕනම ගැටලුවක් අපි හිතමු මේ දූල පුතාලාට උනත් මේ පුළුවන් මේ ඉගෙන ගන්න දේවල් වලදී උනත් මේක යොදා ගන්න පුළුවන්නේ. කම්මැලිකම නැති කරගන්න ඕනනේ. එහෙනම් කම්මැලිකම ඇති වුණොතින් මොකද වෙන්නේ? දුර්වලතා ඇති වෙනවනේ. කම්මැලිකම් ඉපදුණොතින් දුර්වලතා කියන්නේ නැත්නම් ඕගොල්ලෝගේ අඩු සාධන මට්ටම් උපදිනවා. ඊළඟට කම්මැලිකම නැති වුණොතින් අඩු සාධන මට්ටම් නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ සාධන මට්ටම් නැති කරගන්න එකනේ. එතකොට කම්මැලිකම නැතිව යාමෙන් හොඳ සාධන මට්ටම් කියන්නේ අර අසා කියන අඩු සාධන මට්ටම් නැති කරගන්න පුළුවන්. ආයිමත් මම ඒ කියන්න අලසව නැත්නම් කම්මැලිකමින් කටයුතු කරොතින් අඩු සාධන මට්ටම් ඇති වෙනවා. කම්මැලිකම් ඉපදීමෙන් අඩු සාධන මට්ටම් උපදිනවා. කම්මැලිකම් නැතිව යාමෙන් අඩු සාධන මට්ටනුත් නැතිව යනවා. නැති කල්ලි අඩු සාධන මට්ටම් නැතිව යන ඔය ගැන කම්මැලිකම නැතිව යාමෙන් අඩු සාධන මට්ටම් නැති වෙලා කියන්නේ හොඳ සාධන ඉහළ සාධන මට්ටම් ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ වගේ ජීවිතේ ගැටලු විසඳලා හොඳ විදියට ඔබේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න මෙන්න මේ හේතුඵල දහම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් දේපතෙන් නැවතත් මම ඔබට පාඩම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි කිව්වා යේ ධම්මා හේතුඵවවා කියන ගාථාව දේශනා කරා කිව්වා උපතිස්ස පරිබ්‍රාජකයා ඇහු ප්‍රශ්නෙට අස්සජි තෙරණුවන් විසින්. එතකොට ඒකේ මුල් පද දෙක අහලා උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් වුණා කියලා කිව්වා. ඉතින් ඒ කියන සෝවාන් වෙන තරම් මේ එහෙනම් මේ ගාථාවේ හරය මේ අදහස් පටිච්චසමුප්පාදේ හරය තමයි මේ ගාථාවේ තියෙන්නේ. ඉතින් ඒක වැදගත් ඒ තරමට වැදගත් කියන එක අපි කතා කරා. එතකොට දුවේ පුතේ එහෙනම් ලෝකේ පවතින සියලුම සිද්ධීන් වලට සියලුම දේවල් වලට සියලුම සත්වයින්ට මෙන්න මේ ඇති වෙන්න හේතු වෙලා තියෙන යම් කිසි හේතු ප්‍රත්‍යයන් හේතුවෙන් තමයි ඒවා ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් තනියම ගන්න බෑ. තනි වශයෙන් ගන්න බෑ. අපි හිතමු මේ දිග කියලා අපි තනියෙන් අපි හිතමු කෝටු කැල්ලක් අරගෙන අපි දිග කියලා මේක දිගද කොටද කියලා ඇහුවොතින් අපිට කියන්න බෑ ඔක දිගද කොටද කියලා. අපිට කියා ගන්න බැරි වෙනවා. අපි ඕනම් හිත නිකන් දැක්ක විදිහට පුංචි බව හිතලා අපි කියන ඕක කොටයි කියලා. නැත්නම් ටිකක් හිතලා කියනවා එහෙම නැත්නම් දිගයි කියලා. ඒතර අපි තව කෝටු කැල්ලක් ගෙනල්ලා කොට එකක් ඉදිරියෙන් අපි මේකත් තියලා දෙකම තියලා බැලුවොතින් අපි කොටයි කියලා කිව්ව එකට ඊට වඩා දිග කොටක් ගෙනලා තියුවොතින් ඔන්න දිගයි. එදනම් එතකොට දිගයි කියලා කිව්වනම් ඊට වඩා දිග එකක් ගෙනාවොතින් අර කොටයි කියලා එක පේනවා. එතකොට අපි හිතමු කොටයි කියලා කිව්ව එක ඊටත් වඩා පොඩි කෝටු කැල්ලක් ගෙනලා තියුවොතින් කොට එකක්. එතකොට කොටයි කියලා කිව්ව එක දිග වෙනවා. එතකොට අපි එහෙම තනි එකක් අරගෙන අපිට මේක දිගද කොටද එහෙම කියන්න බැලු. ඕකේ ඕනම දෙයක් එහෙම අපි සුදුද කළුද කියලා ඇහුවොතින් අපි හිතලා කිව්වට ඒ වගේ තවත් සුදු තව ඊට වඩා සුදු කෙනෙක් හෝ සුදු දෙයක් තිබුවොතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම යමක් ඕනම දෙයක තනි දෙයක් නෑ. හේතුඵල යමක් කියන්නේ ඕනම දෙයක් ඇති වෙන තවත් දෙයක් හෝ දේවල් කීපයක් බලපාන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ හේතුවක් මත තමයි ඵලයක් ඇති වෙන්නේ. ඒ වගේ තමයි අපි කිව්වේ හේතුව නැති වුණාම ඵලයක් නැති වෙනවා. ඒකදී අපි කිව්වා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා. ඒතර ඊළඟට අපි කතා කරා පටිච්චසමුප්පාද කියන්නේ හේතු සහිත බව කියන එක. එතකොට පටිච්චසමුප්පාද න්‍යාය ගැන අපි කතා කරා. ඉමස්මින් සති දන්නෝති කියන එකෙන් ඊළඟට මේ ඕනම දෙයකට මේ ඕනම ගැටලුවකට හේතු ප්‍රත්‍ය කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපට දුක ඇති වෙන්නේ නම් අපි හිතමු තණ්හාව නිසා දුක ඇති වෙනවා, තණ්හාව ඉපදුනාම දුක උපදිනවා, තණ්හාව නැති කරමින් දුක නැති වෙනවා, තණ්හාව නැතිව යාමෙන් දුක නැති වෙනවා ආදී වශයෙන් අපිට එහෙමනම් අපිට දුක ඇති වෙන්න හේතු වෙන දේවල් නැති කරගන්නත් පුළුවන්. ඒ වගේ ඕනම දෙයක අපට ඒකේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය දැනගත්තර පස්සේ නැත්නම් මේක පටිච්චසමුප්පාද න්‍යායට අනුව විග්‍රහ කළාම අපට ඕනෑම ගැටලුවකට විසඳුම් හොයාගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ ඔබට මේ මම ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. ඔබට ලැබෙන අත්පොතේ මේ ප්‍රශ්න ටික තියේවි. එහෙමනම් ලියාගන්න ප්‍රශ්න ටික. "යේ ධම්මා හේතුප්පවවා" යන ගාථාව සම්පූර්ණ කර එහි තේරුම ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ, එම ගාථාව කවුරුන් විසින් කාහට දේශනා කරන ලද්දක්ද? තුන්වෙනි එක, පටිච්ච සමුප්පාද න්‍යාය ලියා දක්වන්න. හතරවෙනි එක, "හේතුන් පටිච්ච සම්භූතන් හේතු බණ්ගා නිරුජ්ජති" යන්නෙහි අදහස ලියන්න. ඊළඟ ප්‍රශ්නේ, ඔබට ඇති වුණු ගැටලුවක් පටිච්චසමුප්පාද න්‍යාය ඇසුරින් විසඳන අයුරු ලියා දක්වන්න. ඉතින් දුවේ පුතේ, ඔය පාඩම ඇසුරින් ඔබ ඉගෙනගෙන නිවැරදි ලෙස ගැටලුව විසඳලා ඕනම ගැටලුවක් විසඳන්න ඔබට සත්‍ය ධෛර්ය ලැබේවා කියලා ඔබ උගත් පාඩම තරපතර සීමා කරගන්න තෝ සැබෑ ජීවිතයේදී භාවිතා කරලා ඕනම ගැටලුවක් निराකරණය කරගන්න කියලාත් මම ඉල්ලා සිටිමින් මම අදට පාඩම අවසන් කරනවා. අද ඔබට පාඩම ඉදිරිපත් කළ මම තංගල්ල අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක, ඒ වගේම වර්තමානයේ හිඳලී කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. සුබ දිනක්. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.